මිළඟට ගරු ආචාර්ය සරත් අමුණුගම්මැතිතුමා ඔබතුමාට විනාඩියක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම මම ගරු අමාත්‍යතුමියට ප්‍රශංසා කරන්න කැමතියි. මේ ඉතාම අත්‍යවශ්‍ය නීතිය සංශෝධනය කරලා වඩාත් ඵලදායි කිරීමට මේ සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන. අද අපි සියලු දෙනාම කතා කරන්නේ ණය ගැන. රටේ ණය ගැන තමයි අද ලොකු විවාදයක් තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී අපි ජනතාවට කියනවා අපට ඕනේ විදියට සහන දෙන්න විදියක් නැහැ. මොකද රට ණය බරිත නිසා. ණයට ගාක් මුදල් ලබාගෙන විවිධ ව්‍යාපාර ආරම්භ කරලා දැන් ගෙවන්න අමාරු තත්ත්වයක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. මගේ පුද්ගලික මතය නම් අපි මේක අර්බුදයක් කෙරුවේ හරි පාලනයක් නැති නිසා. රටවල් ලෝකේ හැමතැනම ණය ගන්නවා. නමුත් ඒ ණය හරියට යොදාගෙන අපේ නිෂ්පාදනය වැඩි කරලා ජනතාවට පහසුකම් වඩාත් සලසලා ක්‍රමානුකූල සැලැස්මක් තියෙනවා නම් අපට ඒ ණය ගෙවන්න පුළුවන් වෙන්න කියලා අපට හිතා ගන්න පුළුවන්. දැන් බලන්න අද අපේ රටේ මේ රටට ආදායම ගන්න තියෙන මාර්ග හරියට දියුණු කරලා නැහැ. සංචාරක ව්‍යාපාරය බලන්න. අද මුළු ආසියාවේම දුර්වල සංචාරක ව්‍යාපාරය තියෙන්නේ ලංකාවේ. අපේ වැඩියම මේ රටට එන සංචාරක ප්‍රමාණය මිලියන 2යි වැඩි වුණොත් 2.5යි. නමුත් කැම්බෝඩියාව වගේ රටක මිලියන 4ක් එනවා. ලාඕස් වගේ රටක මිලියන 4ක් එනවා. ඒ වගේම සිංගප්පූරුවට මිලියන 25ක් එනවා. අපේ සංචාරක ව්‍යාපාරයට හරියට දියුණු කරලා දැන් හම්බ වෙන ඔය මුදල් ප්‍රමාණය බිලියන 3-4 අපිට ඕක 6-7ක් කරගන්න පුළුවන් වෙ තිබුණා නම් මෙලහකට අපේ ණය පහසුවෙන් ගෙවන්න තිබුණා. ඒ වගේම තමයි අපේ විශේෂයෙන්ම අපේ ඇමතිනිය ඉස්සල්ලා හිටියා මේ විදේශ රටවල් වලට අපේ ශ්‍රමිකයන් යවන අමාත්‍යාංශය. දැන් ඒවෙන් අපිට ලැබෙන ආදායම අඩු වෙගෙන එනවා. මොනවද අපි කරන්නේ? ඇයි අපි මේ පහසුකම් ලබා දෙන්නේ නැත්තේ පිටරටකට යන්න කැමති කෙනෙකුට? එහෙම කරා නම් දැන් අපිට හම්බ වෙනවා බිලියන 7ක්. ලේසියෙන් බිලියන 10ක් අපිට ගන්න තිබුණා. සංචාරක ව්‍යාපාරයයි ඒ ශ්‍රමිකයින්ගේ ආදායමයි අපිට සැලසුම් සහගතව වැඩි කරගන්න පුළුවන් වුණා නම් මගේ පුද්ගලික මතය නම් මේ රටේ ඒ වගේ ණය අර්බුදයකට මුහුණ පාන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් ඒක අපිට කරන්න දෙයක් නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් අපි පිළි අරගෙන අපි ඒ ගැන කටයුතු කරන්න ඕනේ. නමුත් අද අපි කතා කරන්නේ මේ ප්‍රශ්නය ගැන නෙමෙයි, අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ගැන. මොකද ඒ අභ්‍යන්තර ප්‍රශ්නය මම බොහොම සන්තෝෂයි, මගේ හිතවත් ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් දන්නවා, අපේ පළාත්වල මේක ලොකු ප්‍රශ්නයක්. ණය භාවය, ණය වීම අද ගම්බද පළාත්වල, නාගරික පළාත්වල, අර්ධ නාගරික පළාත්වල හැම තැනම විසිරී පැතිරී ගිහිල්ලා ඒක සමාජ පිළිලයක් බවට පත් වෙලා තියෙනවා. තමුන් ආසලා දන්න. මොකද මේ සමාජ පරිවර්තනය නිසා වෙන්න පුළුවන්. ග්‍රාමීය ආර්ථිකයක් තියෙනකොට RH ටෝනි කියන අත විශේෂඥයා කියලා තියෙනවා. ඒ වාගේ ආර්ථිකයක් වල ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත වශයෙන් වේතන පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි. ණය පිළිබඳ ප්‍රශ්න තමයි ඒ සමාජවල තියෙන්නේ. මොකද වේතනය ලබන්නේ ටික දෙනයි. මුළු ජන සංඛ්‍යාවෙන් වේතනය ලබන අය ඉන්නේ ටික දෙනයි. ඒගොල්ලොත් ණය වෙනවා. ඒකට අපි වෙනම උපක්‍රම යොදා ගන්න ඕනේ. නමුත් අනිත් අය සෙසු අයට වේතනයක් නැහැ. ආදායම් මාර්ග අස්ථිරයි. එතකොට ණය දෙන්නේ කොහොමද? ණය පියවගන්නේ කොහොමද? ඒ පහසුකම් මොනවද කියන එක තමයි මේ සමාජයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ කියලා සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍රඥෙක් RH ටෝනි ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට අපි අද ඒ ප්‍රශ්නෙට තමයි මුහුණ දෙන්නේ. ඇයි අද මෙච්චර ණය බරිත භාවයක් ඇති වෙලා තියෙන්නේ? කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අද අපේ ඉඩම් භුක්තිය පිළිබඳ ප්‍රශ්න. අද මිනිසුන්ට තමන්ගේ ලැබෙන ඉඩම් කට්ටිය පුංචි කට්ටියක් වෙන්න පුළුවන්, මධ්‍යම ගණයේ කට්ටියක් වෙන්න පුළුවන්, ඒකෙන් ආර්ථික ආදායමක් ලබා ගන්න පුළුවන් පරිසරයක් අද අපේ රටේ නැහැ. ඔබතුමා හොඳට දන්නවා, බලන්න අපේ උඩරට පළාත්වල තියෙන ඉඩකඩම් වල අපේ හලීම් ඇමතුමත් ඒ පිටිපස්සේ එකතන ඉන්නවා. ඒ තියෙන පොඩි ඉඩම් කට්ටි වලින් ආර්ථික ප්‍රතිලාභයක් ගන්න බෑ. ඒක නිවාසයක් හදන්න මහන්සි ගන්නවා, ඒක හොඳ දෙයක්. නමුත් ඒ අරෙන්න ඒ ඉඩම් කට්ටියෙන් කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අපි ගොඩාක් දීලා තියෙන රජයේ ඉඩම්. LDO ක්‍රමයට වෙන්න පුළුවන්, නොඑක් බදු ක්‍රම වලට අපි ඉඩම් දෙනවා. නමුත් අපි නීති රීති දාලා ඒක ඒ මිනිසුන්ට උසාවියකට ගිහින් බැංකුවකට ගිහිලා ණයක් ගන්න බෑ. ඒ ඔප්පුවකට ඒක හුවමාරු කරන්න බෑ, ඒක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න බෑ. එහිඳ එක අතකින් අපි මිනිසුන්ට ඉඩම් දීලා ඒක හිර කරලා තියෙනවා. ඒක වෙන කාටවත් පවරන්න බෑ. ඒකත් දීලා කෘෂි ණයක් ගන්න බෑ. ඉතින් අපි බලන්න ඕනේ ඒ දීලා තියෙන ලක්ෂ සංඛ්‍යාත ඉඩම් කට්ටි. මේක විශේෂයෙන් කිරියල්ල මැතිතුමා UNP ලමුණාස්ලාගේ රජය පටන් ගත්ත දෙයක්. DSN නායක මහත්තයාගේ කාලේ, දල්ලිසේන නායක මහත්තයාගේ කාලේ ඉඩම් සංවර්ධන පනත් ගෙනල්ලා දහස් සංඛ්‍යාත රැකියා විරහිත පවුල් වලට ඉඩම් දුන්නා. ඉසර අපි දන්නවා විශේෂයෙන් උඩරට පළාත්වල ගරු ඔබතුමත් දන්නවා සභාපතිතුමා හුඟක් ගම්වල මිනිහක් වල්ලා ගන්න තැනක් නැහැ. පොදු තැනකට ඉඩමක් ගන්න බෑ, රජ ඉඩමක් නිදහස් කරගන්න බෑ. ඉතින් විශේෂයෙන් පොළොන්නරුවේ ඔබතුමාගේ පැත්ත බලන්න, ඒ ලැබිච්ච ඉඩම් කට්ටියෙන් ණයක් ගන්න පුළුවන්ද? ආර්ථික වශයෙන් ආයෝජනයක් කරන්න පුළුවන්ද? කරන්න බෑ. එතකොට ඒ මිනිසුන්ට හැම දෙයකටම ණය ගන්න වෙනවා. දැන් ණය විභාග කරනකොට අපිට පේනවා කොටස් දෙකක්. එකක් තමයි ඩිවලොප්මන්ට් ක්‍රෙඩිට් කියන එක. අනිත් එක තමයි කන්සම්ප්ෂන් ක්‍රෙඩිට් කියන එක. හුඟක් ණය ගන්නේ මොනවටද? ඒ කියන්නේ තමන්ට ලැබිච්ච දේ සංවර්ධනය කරන්නද? ඒකෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් දෙයක් සඳහා යොදා ගන්නවද? තවත් විදිහ කියනවා අපි කියමු කෘෂි කර්මය දියුණු කරගන්න. කුඹුරක් නම් බුසල් 30ක් හම්බ වෙන කුඹුරෙන් බුසල් 60ක් ගන්න ආයෝජනය කරනවද ණය? ලංකාවේ බොහොම ටිකයි එහෙම තියෙන්නේ. අද අපේ ණය ගැනීමේ ස්වરૂපය විශාල වශයෙන් කන්සම්ප්ෂන් ක්‍රෙඩිට්. පාරිභෝජන ණය. ටෙලිවිෂන් සෙට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙෆ්‍රිජරේටරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 3-wheeler එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෑන් එකක් ගන්න. මේක නේද අපේ රටේ යථාර්ථය? අපි මේ පාර්ලිමේන්තුවේ මේ රටේ යථාර්ථය ගැන කතා කරනව නේද ලක්ෂ්මන් අමතුමා? They're living beyond their means. Consumption madness has taken over in this country. අද පත්තර බලන්න, රූපවාහිනියක් බලන්න, ගහුක දෙනෙක් වාද විවාද කරනවා මේ මාධ්‍ය හොඳද නරකද අරම වගේ. නමුත් බලපුවාම 160ක් 70ක් මේ මාධ්‍ය මොනවද තියෙන්නේ? මේ පාරිභෝජන ද්‍රව්‍ය හැම දෙම මහජනයාට තමන්ගේ ජීවන මට්ටම අපිට වැරද්දක් කියන්නත් බෑ ඉහළ මට්ටමකට ගේන්න කරා කියලා විශාල බලපෑමක් රටේ ඇති වෙනවා මේ පාරිභෝජන ණය නිසා. දැන් ඒක අන්තයකට ගිහිල්ලා ඉස්සර නම් අයි පාරිභෝජන ණය හුඟක් දුරට එක්කෝ සමුපකාර සමිතියෙන්, එහෙම නැත්නම් බැංකුවකින්, එහෙම නැත්නම් ඔය කඳුරට සංවර්ධන බැංකුව වගේ බැංකු වලින් මිනිසු ගත්තා. අද කට්ටියක් ඇවිල්ලා ඉන්නවා සම්පූර්ණයෙන්ම පුද්ගලික ණය දෙන ආයතන. ඒවා බැංකුත් නෙමෙයි, ඒවා රජයෙන් මේ ලියාපදිංචි කරපු ඒවත් නෙමෙයි. මිනිසු ගිහිල්ලා ලොකු පොලිවලට හිතා ගන්න බැරි පොලි අනුපාතයට බලෙන් ගහනවා ඇඟට ණය. තමුන්නාන්සේ විශ්වාස කරන්න මන් දන්නේ ඇමෙතනිය විශ්වාස කරයිද කියලා. මන් දන්නවා ගල්ගෙදර, ඔබතුමත් දන්නවා මහනුවර දිස්ත්‍රික්කේ. දැන් තරව් කාර්යෝ දාලා තියෙනවා බැංකුව ඉස්සරහ, ලංකා බැංකුව ඉස්සරහ, නැත්නම් මහජන බැංකුව. දැන් ගොඩක් මහන්සි වෙලා ගල්ගෙදර මං හදලා තියෙනවා ඔබතුමා දකින්න ඇති ලොකු මධ්‍යස්ථානයක් ලංකා බැංකුවක් මහජන බැංකුවක් තරවකාරය ඇවිල්ලා කියනවා දැන් ඔයාගේ ණය ගණ්ඩ සුමානයක් යයි නැත්තම් දෙකක් යයි අපි දැන් දෙනවා ඒ වෙලාවේ කරන ඊලා සල්ලි බාර දෙනවා සල්ලි දීලා අත්සන් ගන්නවා එක්ක ඉඩම නැත්තම් ගේ විශාල ගිනි පොලියකට එතකොට ටික කාලයක් යනකොට මේ ණය ගෙවන්න බෑ එතකොට මොකද කරන්නේ එතකොට එවනවා දාමරිකයෝ මෝටර් සයිකල් වලින් ඇවිල්ලා තර්ජනය කරනවා ගෙදර තියෙන බඩු බුට්ටු උස්සගෙන යනවා සමහර අයට ගහනවා මේවා අපි ඇහැට දකින දේවල් එතකොට අපිට මේවට මීට වඩා හොඳ ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ දැන් මේ මෙතුමිය ඇමතිනිය කරන වැඩේ ඉතාම හොඳයි ඒ කියන්නේ ඉක්මනට මේ මේවා විසඳන්න රජයෙන් සහයෝගය දෙන්න දීලා අඩු ගානේ ණය බරිතභාවය අඩු කරන්න නමුත් මේක මදි මගේ හිතේ අද සභාවේ කතා කරපු හැම එක්කෙනාම ප්‍රකාශ කරේ මේක හොඳ පියවරක් අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා නමුත් මීට වඩා විශාල ප්‍රශ්නයකට තමයි අපි මුහුණ දෙන්නේ කියලා මේ ගම්බද ණය කිසිම මේ පරිපාලනයක් නැහැ අපි ලංකා බැංකුව අපි මධ්‍යම බැංකුවට කිව්වට ඒගොල්ලෝ කියන්නේ ලක්ෂ ගණන් මේ වගේ ආයතන තියෙනවා දැන් අර එක එක විදිහේ හොර ණය දෙන ආයතන තියෙනවා එතකොට අපිට මේව ඔක්කොම පරිපාලනය කරන්න අපිට ශක්තියක් නැහැ අපිට බලන්න බෑ එහෙනම් මම යෝජනා කරන්න කැමතියි ගරු ඇමතිනියට තවත් මේ ප්‍රශ්නේ දිහා බලන්න තනිකර නීති ප්‍රශ්නයක් හැටියට නෙමෙයි මේ රටේ ගම්බද ජනතාවගේ ආර්ථික ප්‍රශ්නයක් හැටියට මධ්‍යම බැංකුවෙන් මේකට විසඳුමක් දෙන්න ඕනේ. නැත්තම් මේගොල්ලන්ව කිසි විදිහකින් අපි පරිපාලනය කරේ නැත්තම් අවසානයේ ගම්බද ජනතාවට විශාල පීඩාවකට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ මොනවද? අපි මොන මොන වැඩ කරත් අපි කොයි විදිහේ සංවර්ධනය සඳහා මුදල් වැය කරත් අවසානයේ ඒ මිනිස්යාගේ පවුල ගත්තාම ඒ මිනිස්යාගේ ඒ සමාජ රටාව ගත්තාම ලොකු අසහනයකින් තමයි ඒගොල්ලෝ පසු වෙන්නේ ප්‍රශ්න තියෙනවා නැද්ද සභාපතිතුමා ඔබතුමා දන්නවා ඇතිනේ කොයිතරම් සංවර්ධන වැඩ කරත් කොයිතරම් ප්‍රදානයන් කරත් අවසානයේදී මේ මිනිහා හිතනවා නම් මං දැන් ණය වෙච්ච පුද්ගලෙක් මට මේ ගැන කටයුතු කරන්න බෑ ගෙවන්න බෑ එතකොට විශාල අසහනයක් එයා තුළ ඇති වෙනවා දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මේක ගැන අපි තවත් කල්පනා කරන්න ඕන දෙයක් තමයි අද උසාවි වල කාර්යක්ෂමතාවයක් තියෙනවද මම එතුමියගෙන් අහනවා අද නඩුවක් නඩුවකට ගිහින් පැටලුනොත් ඒ මිනිහා සදාකාලිකවම ඉවරයි කිසිම වැඩක් කරගන්න බෑ කිසිම නඩුවක් අවුරුදු 3ක් 4ක් ඇතුළත තීන්දුවක් දෙන නඩු තියෙනවද අද පුදුම කතාවක් තියෙන්නේ දැන් බලන්න මිනිහෙක් මිනි මරනවා මිනි මරලා ඇප ගන්නවා නඩු අහන්නේ අවුරුදු 4කට පස්සේ. එතකල් මේ මිනිහා එහෙම නිදහසේ යනවා. ඉතින් මේ විදිහට කොහොමද අධිකරණ පද්ධතිය කටයුතු කරන්නේ? ඉතාම අවශ්‍යයි අද මේ අධිකරණ පද්ධතිය දිහා බලලා මේ හැම නඩුවක්ම කල් දාන එක නවත්ත ගන්න ඕනේ. ඒක මම දන්නවා නීතිඥ වෘත්තීය ආයතන හොඟ දැනික් මේකට කැමති නැහැ. දැන් කොහොමද බලන්න එක අවුරුද්දකට අලුත් නීතිඥයෝ කී දෙනෙක් මේ රටට එනවද? දිවුරුම් දෙනවද? මේ ඔක්කොටම වැඩ තියෙනවද? වැඩ නැති වුණාම වෙන්නේ මොකද්ද? මගේ ඉතින් අපේ කිරියල් ඇමතුමා හොඳටම දන්නවා එතුමා ජීවිතේම ගත කරේ උසාවියේ. අවුරුදු ඔබතුමා 30ක් විතර දැන් උසාවියේ වැඩ කරලා තියෙනවනේ. හැමදාම නඩු කල් දානවා. නඩු කල් දාපුවාම ඒ අසරණ මිනිහා කබලෙන් පිට ලිපට වැටෙනවා. දැන් සමත මණ්ඩල තියෙනවා. අපි දන්නවා සමහර සමත මණ්ඩල දියුණු වෙනවට දැන් මේ කියන මණ්ඩලයේ දියුණු වෙනවටත් සමහර නීතිඥයෝ කැමති නැහැ.
ඔබතුමාට තව විනාඩියක පමණ කාලයක් තියෙනවා.
ඒක කාරණයක් විතරක් මම කියන්න ඕනේ. ඒ හින්දා අපි මේ නීතිය ඉතාම හොඳයි කියලා පිළිගන්න ගමන් අත්‍යවශ්‍ය දෙයක් කරන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය දේ නම් මේ නීති පද්ධතිය ප්‍රමාදය නැති කරලා විශේෂයෙන් දුප්පත් මිනිහෙකුට යම් කිසි සහනයක් ගන්න ඒ වෙලාව සීමා කරන්න ඕනේ. ඒ හින්දා අපි මේ පනත ගැන නැත්නම් මේ සංශෝධනය ගැන අපි එතුමියට ස්තුතිවන්ත වෙන ගමන් මට කියන්න සිද්ධ වෙනවා මීට වඩා විශාල ප්‍රයත්නක් අපි දරන්න ඕනේ. මේක ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ කියලා නෙමෙයි, මේ රටේ සමාජ පිළිලයක්. මේ ග්‍රාමීය ණය ගැන මීට වඩා ගැඹුරට හිතලා අපි යම් යම් විසඳුම් හොයන්න කටයුතු කරන්න ඕනේ කියලා අවසාන වශයෙන් මම කියන්න ඕනේ. දැන් හැමදේටම කොමිෂන් පත් කරන වෙලාවේ දන්නවා ඉස්සර ඉතාම ප්‍රසිද්ධ දෙයක් තමයි බැංකු කොමිෂන්. මේ ලංකාවේ බැංකු කොහොමද වැඩ කරේ? අලුත් මේ ණය ක්‍රමවලට මූණ දෙන බැංකු ක්‍රමය මොකද්ද නේද ඔබතුමා? පළදායි කොමිෂන් අපි පත් කරන්න ඕනේ. කොයේ ඒ ක්ෂේත්‍රවල ඉන්න දක්ෂම අයගේ උපදෙස් අරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න ගරු ඇමතිනියට අපි ආයතනයක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතිය ඔබතුමාට. මීළඟට ගරු මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක පමණ කාලයක් තියෙනවා.
ස්තුති මූලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි, අද සාකච්ඡාවට භාජනය වන ණය සහනදායක සංශෝධන පනත් කිටුපත සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ කාරණා කිහිපයකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට කලින් කතා කරග අමනුගම මන්ත්‍රීතුමා කියපු විදිහටම මේ ණය, ග්‍රාමීය ණය සහ විශේෂයෙන් සමාජයේ සහන අපේක්ෂාවෙන් ඉන්න ණය ලබා ගන්න පුද්ගලයන් සඳහා වන මේ සහන රටකට ඉතාමත් වැදගත්. ඒ නිසා විශේෂයෙන් ග්‍රාමීය කර්මාන්ත ශේෂ්ත්‍රවල නිගලෙන අයට මේ ණය සහන දායක අලුත් යෝජනාවලින් ලබා දෙන ප්‍රයෝජන ලබාගෙන ඉදිරියට යන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ අධිකරණ ශේෂ්ත්‍රය ගැන අද කතා කරන නිසා අධිකරණ ශේෂ්ත්‍රයේ වර්තමාන තත්ත්වය වගේම අධිකරණ ශේෂ්ත්‍රයේ ඇඟිලි ගැහිතීම් කිහිපයක් ගැනත් අද කතා කරන්න කැමතියි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. අපේ ගෞරවය ප්‍රදානය කරන එතුමියට විශේෂ අධිකරණ ක්‍රියාත්මක කරන්න එතුමියගේ තියෙන උනන්දුව. දැන් දෙවැනි අධිකරණයත් පටන් ගන්නවා, තුන්වැනි අධිකරණයත් පටන් අරගෙන අර කලින් කතාවේදී මම දැක අමනුගම මන්ත්‍රීතුමා කියනවා අර කාලය අවුරුදු 3-4ක් නැත්නම් 5-6ක් ගත වෙනවා. අපි බැලුවා අර පරීක්ෂණයකදී පර්යේෂණයකදී තෝරාගෙන තිබුණා ඒ දත්ත අනුව අවුරුදු 12යි මාස 2ක් ගත වෙනවා මේ සාධාරණ ඉෂ්ට වෙන අධිකරණය තුලින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් අධිකරණ පද්ධතිය තුළ ඒ සහන තව තවත් වැඩි වෙලා ජනතාවට ඉතාමත් ඉක්මනට තමන්ට උන අසාධාරණ වෙනුවෙන් යුක්තිය පසඳලා ගන්න අවස්ථාව ලැබී කියන එක. දැන් පසුගිය දින 52 කාලය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරපු ආණ්ඩුවක් තිබුණ කාලේ සමහර ගත්ත ක්‍රියාමාර්ග දෙගත්තාම අපිට මතක් කරන්න වෙනවා ඒ කලින් සිද්ධීන් සම්බන්ධව. එකක් තමයි ඔබට මතක ඇති අර අඟුණකොළ පැලැස්සේ නොවැම්බර් 22 වෙනිදා හිරගෙදර දෙන සිද්ධිය. ඒ සිරකරුවන්ට පහර දෙනවා. ඒ වගේම තමයි නොවැම්බර් 16 ගහලා මරනවා සිරගෙදරදී. දැන් මෙවැනි කාරණා රාශියක් වෙනවා මේ දින 52 වකවානුව තුළ. ඒ වගේම තමයි දින 52 කාලය තුළ හදිසියෙම රටේ අලුත්ම ගිවිසුම් LNG සම්බන්ධයෙන් වන අලුත්ම ගිවිසුමක් කොරියානු සමාගම සමග සාකච්ඡා කරන ලද අවම ලන්සු සහිත ගනුදෙනුව එසේම තිබියදී ඊට වඩා ඉතාමත් විශාල වටිනාකමක ගනුදෙනුවක් සම්බන්ධ ගිවිසුමක් අත්සන් කරනවා. මේ දින 52 කාලය තුළ රාශියක් සිද්ධ වෙනවා මේ රටේ. ඒවා අපිට එකින් එක දැන් ලැබෙමින් පවතිනවා. මේ කාලය තුළ ඇයි මේ දින 52 කාලය තුළ රජගෙදරට උමනා වෙලා තිබුණේ මෙවැනි කාරණා කියන්න කාරණා දැන් එකින් එක එළියට එමින් පවතිනවා. දැන් මෑත කාලයේ වුණ සිද්ධි හැටියට ගත්තාම මෑත කාලේ.
Hold please. මීලකට ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා මුලස්සනේ.
ගර්බන්තුමා කතා කරා.
ස්තුතියි මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලස්සනේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීමත් සතුටක්. දැන් මම කතා කරගෙන හිටියේ මේ මෑත කාලයේ වන අධිකරණ ශේෂ්ත්‍රයේ වන යම් යම් සිද්ධීන් කීපයක්. දැන් අපි දන්නවා තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ කොතනද තියෙන්නේ කියලා. ඇවන්ගාඩ් සිද්ධියේ පරීක්ෂණ කොතනද තියෙන්නේ කියලා. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් අවසාන තීරණ ආවට පස්සේ නීතිපතිවරයා සහ CID එක මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනකොට රටේ ඉහළම තැනකින් රජගෙදරින් කියනවා නෑ, මේ පරීක්ෂණ එකක්වත් සිදු කරන්න බෑ මගේ අනුමැතිය මගෙන් අහන්න නැතුව. ඒ තර්ජනය දෙනවා. එතකොට නීතිපතිවරයාටත් උඩින් ඉන්න රජගෙදර විසින් මේ වෙන විට සියලුම නීති ශේෂ්ත්‍රයේ පොලිසිය සියල්ල පාලනය කරන තත්ත්වයට රදපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෑත කාලයේ ප්‍රකාශයක් කරන දරුණු ප්‍රකාශයක්. එයා කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඝාතකයා කවුද කියලා දැනගන්න ඕන නම් එයාගේ දුවට පුළුවන් මගෙන් අහගන්න. හැබැයි මට ඒවා ප්‍රසිද්ධිය කතා කරන්න බෑ කියලා. ඇයි එහෙම කියන්නේ? එයාට පුළුවන් CID එකට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. එයා දන්නවනම් මේ නැවතත් පටන් අරන් තියෙන්නේ අර තර්ජනහා යන ඒ අපරාධ රැල්ල එකට යන ඒ පරණ පුරුද්ද. ඒ වගේම තමයි මේ කුප්‍රකට ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හමු වී නිවුසුම් හදා ගන්නවා CID එකයි ජනාධිපතිවරයායි ගෝඨාභය රාජපක්ෂයි එකතු වෙලා තමයි මින් ඉදිරියට මේ පරීක්ෂණ කොහොම ඉදිරියට ගෙනියන්නේ කියන එක. මේ බොහොම වගකීමෙන් කියන්නේ. අද එවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ අධිකරණ ශේෂ්ත්‍රයේ. එහෙනම් රජගෙදරින් තමයි අද තීරණය වෙන්නේ මොන නඩුවද ඉස්සරහට ගෙනියන්නේ. දැන් මේ රජගෙදර ගැන කතා කරනකොට අපේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඊයේ දරුණු විදිහට රජගෙදර ගැන අපි සක්කා කතා කරනවා දැක්කා. එතුමියට ස්තුතිවන්ත වෙනවා මේ නිර්භීත කතාව ගැන. හැබැයි එතුමිය කතා කරපු කතාව ගැන මේ රජගෙදර රජතුමාට කේන්ති ගිහිල්ලා කේවට්ටියොත් එක්ක හොඳ කුණුහරුපෙන් බැනලා තිනවා මෙතුමියට. එතකොට රජගෙදර සහ කේවට්ටියෝ ටික අද ඇවිලිලා මේ කේවට්ටියෝ ටික රජතුමාට උපදෙස් දෙනවා. අර අන්දරේගේ පරණ විකට කතා වගේ තමයි මේගොල්ලෝ උපදෙස් දෙන්නේ. ඒ මේ උපදේශත් මත තමයි අද රජගෙදර සියලුම දේවල් මෙහෙවීම සිදු වෙන්නේ. ඒ වගේම තමයි ඊයේ තිබුණ අර පොලිස් උපාධි ප්‍රදානෝත්සවයේදී අපි දැක්කා කියනවා මේ ජනාධිපති විදිහට බොරුවක් නෙමෙයි මේ ඇත්ත කියන්නේ. ඈ යකෝ, එතකොට මේ හැමදාම බොරුද කියලා තියෙන්නේ? ගියේ විතරයි නැත්ත කියලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ රටට වෙලා තියෙන පරිහානියට වෙලා තියෙන ප්‍රධානක. අද රජගෙදරින්ම තමයි පරිහානිය පටන් ගන්නෙ. දැන් අපි ඊයේ සාකච්ඡා කරා අලුතින් පිහිටවන්න යන ජනාධිපති කොමිෂන් ගැන. ඒ වගේම තමයි මේ පරීක්ෂණ සියල්ල එතකොට මින් ඉදිරියට සිද්ධ වෙන්නේ CID එකට උපදෙස් දෙන්නේ කවුද? ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා ගෝඨාභය මහත්මයා උපදෙස් දෙනවා කියන කතාව තමයි දැන් හැමතැනම කතා කරන්නේ. ඒකනේ ආ බය නැතුව කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ කවුද කියලා ඔන්න ඇවිල්ලා මගෙන් අහගන්න කියන්නේ. මේක බරපතල කතාවක්. අපි CID එකෙන් ඉල්ලා සිටින වහාම ගෝඨාභය මහත්තයා ඒ කියන කතාව ගැන වහාම එතුමාව ගෙනල්ලා පරීක්ෂණ පවත්වන්න ඕන. එහෙම නැත්නම් කොහොමද මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේ? මේ රටේ සිද්ධ වෙච්ච සියලුම ඝාතනවල වගකීම කවුද දරිය යුත්තේ කියන කාරණයත් විශාල සැකයක් මේ ඇඟිලි ගැසීම හරහා අපිට දැක ගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වගකීම මේ ආණ්ඩුව හැටියට අපිට පැවරෙනවා. නමුත් මේ දිනවල රට රටවල යෑමේ දැඩි රෝගයකින් පෙළෙන රටේ ඉහළම ප්‍රධානියා, ඒ නිසා මේ දවස්වල කල්පනා කරන හැටි මට තව මාස දෙකද තුනද හතරද ඉන්න පුළුවන්, පුළුවන් තරම් හැමතැනම ගිහිල්ලා ඒකාධිපතියන්ගෙන් උපදෙස් අරගෙන හරි මේක ආරක්ෂා කරගන්න ක්‍රමයක් හදාගන්න ඕන. ඒක තමයි අධ්‍යාගයේ තියෙන කැපකිරීම. කියන්නේ රජගෙදර පරවියෝ ගැනයි, රජතුමා ගැනයි, සහ කේවට්ටයෝ ගැනයි. දැන් ඒ වගේ නෙමෙයි මේ කේවට්ටයන්ගේ කතයි, රජගෙදර කතයි තමයි අද ජනතාවට රසවත් විදියට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි මේ රජතුමාට පිලිපීන රජතුමාගෙන් උපදෙස් ලැබිලා පිලිපීන රජතුමත් එක්ක එකතු වෙච්ච වෙලා අර පිලිපීන රජතුමා කරපු දේවල් කරන්න හදනවා. නෑ, වැරදි කරා නම් කරන්න ඕනේ කෙලින්ම ගහලා දාන එක. ඉතින් මේ කාරණා තමයි අද සමාජයේ සාකච්ඡා වෙන්නේ. අපි කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා මේ අධිකරණ ශේෂ්ත්‍රයේ සම්බන්ධ මේ කාරණාවලදී ප්‍රධානම වශයෙන් මේ ඇඟිලි ගැසීම් සිද්ධ වන එක සම්පූර්ණයෙන් හෙලා දැකිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන. ඒ වගේම තමයි කමිෂන් සභා හරි මේ අධිකරණ ශේෂ්ත්‍රයේ සිද්ධ වෙන පරීක්ෂණ හරි මේ සියල්ල නිරවුල් පැහැදිලි අවංක චේතනාවකින් විය යුතුයි. එහෙම නැත්නම් දැන් ජනාධිපති කමිෂන් සභාව දාලා කරන්න හදන්නේ තෝරාගත් ඇමතිවරු පිරිසක්ගේ ගනුදෙනු, තෝරාගත් ඇමතිවරු පිරිසක්ගේ වැඩ කටයුතු ගැන හොයන එක නම්
ගරු මන්තුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පැන නගිනවා. ඒ නිසා අපි නැවතත් කියන්නේ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට අත තියන එකයි, රටේ නීති අතර ගන්න එකයි වහාම ඒ කුමන්ත්‍රණය ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජකුමාරයා එකතු වෙලා කරන මේ කුමන්ත්‍රණය රටට මින් තවත් අපි ඉදිරියටත් එලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි නින්දිත මේ කුමන්ත්‍රණ වහාම ජනතාව ප්‍රතික්ෂේප කරමින් නැවැත්වියොත් දැන්ට කාලය ලැබෙ සිටිනවා. ඒ සඳහා එකට පෙළ ගැසීම කියන ආයතනය කරමින් මම නවතිනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලකට ගරු සුමේදාජි ජයසේන මන්ත්‍රීතුමිය.
මුලසොන හොබවන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලසොන හොබවන මේ අවස්ථාවේදී අද අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරලා තිබෙන 1941 අංක 39 දරණ ණය සහනදායක ආඥා පනතට කරන සංශෝධන යටතේ වචන කීපයක් කතා කිරීමට ලැබීම පිළිබඳව මා පළමුවෙන්ම සන්තෝෂ වෙනවා. ඊටම අපේ ගරු අධිකරණ අමාත්‍ය තලතා ගරු අමාත්‍යතුමියට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තාවක් හැටියට මම හිතන්නේ මම දන්නා තරමින් පළමුවෙනි පත් වෙච්ච කාන්තාව එතුමිය. කාන්තාවක් හැටියට අධිකරණය කියන්නේ රටේ ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. ඒ වගේම එම අමාත්‍යංශයක මුල් පුටුව නැත්නම් අමාත්‍යංශයේ මුල් පුටුව හෙබවීමට කාන්තාවකට හැකියීම පිළිබඳව නැත්නම් ලබා දීම පිළිබඳව ඇතර මම සන්තෝෂ වෙනවා. මොකද අද රටේ කාන්තාවන් විවිධාකාරයේ ඉහළ තනතුරු දරුවත් දරන අවස්ථාවලදී විවිධ අංශවල තිබෙන ප්‍රශ්න පිළිබඳව ඉතාම සංවේදීව, විශේෂයෙන්ම මේ අධිකරණ අමාත්‍යංශයක් වගේ ගත්තම ඉතාම සංවේදීව හිතලා සත්‍ය අසත්‍ය හරියට නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් අමාත්‍යංශයක් හැටියට මම හිතනවා කාන්තාවකට බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා වැඩ කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. ඒ අතින් අපේ තලතාගරු අමාත්‍යතුමිය ඒ කාර්ය විශේෂයෙන්ම රටේ ජනතාව වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව අද මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව 1941 අංක 34 දරන ණය සහන දායක ආඥා 58 සංශෝධන ගෙනෙන මේ අවස්ථාව හැබැයි මේ වෙනකොටත් 1940 ගණන්වල 30 ගණන්වල ඉදිරිපත් කළ ඉංග්‍රීසි ආණ්ඩු කාලවල ඉදිරිපත් කළ අනපනත් තමයි බොහෝ විට අපේ රටේ අපේ විවිධ අමාත්‍යාංශවල ආයතනවල ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේවා සියල්ල යල් පැන ගිය පනත් හැටියටයි අපි දකින්නේ. මේ පනත් වලින් අද සමාජයේ විශේෂයෙන්ම දියුණු වන රටවල් හැටියට අද සමාජයට ගැලපෙන ආකාරයට මේ පනත් කියන්නේ විශේෂයෙන්ම සකස් වෙලා නැහැ. ඒ නිසා මේ පනත් සියල්ලම මේ පනත පමණක් නොවේයි මේ පනත් සියල්ලම සංශෝධනය විය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරන්නට කැමතියි. ඒ වගේම මෙම ණය සහනදායක ආඥා පනත 2017 ඔක්තෝබර් මාසයේ කැබිනට් මණ්ඩලයට මේ සංශෝධන විශේෂයෙන් ගැනීම සඳහා ඉදිරිපත් කරලා මේ සංශෝධන ගැනීම පිළිබඳව අපි තාමත්ම සතුටු වෙනවා. ඒ සංශෝධන තුලින් බලාපොරොත්තු වෙන්නේ ගරු අමාත්‍යතුමියත් ඒ වගේම රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන ආකාරයට මෙම සහන සහනදායක ආඥා පනත යටතේ ජනතාවට මීට වඩා ක්‍රමවත්ව විධිමත්ව ඒ තමුන්ගේ තියෙන ණය ගනුදෙනු නැත්නම් ඒ ප්‍රශ්න නිරවුල් කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි මූලික වෙලා තිබෙන්නේ. ඒ සඳහා ඒ ණය මණ්ඩලයේ සමාජිකයන් සහනදායක ණය මණ්ඩලයේ සමාජිකයන් ප්‍රමාණය වැඩි කිරීමත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මොකද විවිධ අනෙක් පළාත්වලටත් මේක කොළඹට පමණක් නොවේ අනෙක් ප්‍රදේශවලටත් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට මෙම සහනදායක වැඩපිළිවෙළ නැත්නම් මේ සහන මණ්ඩල පනත තුලින් ඒ ජනතාවට සේවය ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. අද ගම්වල ජීවත් වෙන බොහෝ අසරණ ජනතාව තමයි බොහෝ විට පීඩා විඳින්නේ. උසාවි මාර්ගයෙන් විශේෂයෙන් මේමට විසඳුම් ලබා ගැනීමට බැරි වෙන අවස්ථාවලදී මෙවැනි සහන මණ්ඩල තුලින් හෝ ඒ අයට විසඳුමක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ සහන මණ්ඩලවල සමාජිකයන් මේ ප්‍රමාණය වැඩි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඒ වැඩි කිරීම තුළ විශේෂයෙන්ම ඊට දැනුම සහ මේවා විසඳීමට හැකියාව තිබෙන පළපුරුදු මහාධිකරණ විනිසුරුවරුන් ඒ වගේම මම විනිසුරුවරුන් හැටියට කටයුතු කළ අය ඒ වගේම දිසා විනිසුරුවරුන් හැටියට කටයුතු කළ අය නැත්තම් වසර 10ක පමණ කාලයක් තිස්සේ වෘත්තීමේ පළපුරුද්දක් තියෙන එවැනි අය පරිපාලන සේවයේ අය එවැනි අය පත් කිරීමත් වැදගත් හැටියට මා විශේෂයෙන්ම දකිනවා. පළපුරුදු ඇති නිලධාරීන් තුලින් තමයි මේ සහන මණ්ඩල හෝ වෙනත් රජයේ ආයතන තුලින් ජනතාවට යම් සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඔවුන් දූරදර්ශීව හිතමින් කටයුතු කරමින් මේ තුල වැඩ කිරීම තුල ඒ නිසා එකක් ඉතාම වැදගත් කාර්යයක් හැටියට මම මේ අවස්ථාවේදී දකිනවා. ඒ වගේම මෙම සංශෝධනයන් තුලින් රටේ ජනතාවට සහන සලසන බලාපොරොත්තුෙන් ගරු අමාත්‍යතුමිය මේ ඉදිරිපත් කරලා තියෙන බව මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ නිසා ඒක ඉතාම වැදගත් දෙයක් හැටියටයි අපි දකින්නේ. ඒකේ සංශෝධනයෙන් අපේක්ෂිත අරමුණු හැටියට ණය සහනදායක මණ්ඩලයේ සමාජිකයන් මම මුලින් සඳහන් කළා වගේ වැඩි කිරීම තුළ මේවා ඉතාම දුෂ්කර දිස්ත්‍රික්කවල මොණරාගල වැනි අපේ දිස්ත්‍රික්කවලටත් ගෙනීමට කටයුතු කරන්න කියලා මම විශේෂයෙන් එතුමීගෙන් ඉල්ලීමක් කරනවා. යෝජිත සංශෝධන යටතේ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු එම කාර්ය මණ්ඩලයේ දක්ෂතාවයේ සහ ඔවුන්ගේ පළපුරුද්ද තුළින් ඒ අයට සේවාවන් සැලසීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අධිකරණවලට නඩුවක් ඉදිරිපත් වුණාම වසර ගණනාවක් තිස්සේ මේ අධිකරණවල ඒ නඩුව ඇදී කාලයක් තිස්සේම යන නිසා ජනතාවට ඒන් සහනයක් ලැබෙන්නේ නැහැ. සාල කරදර රාශියකට පත් වෙනවා. මම උදාහරණයක් හැටියට ගරු ඇමැත්තුමිට ඉදිරිපත් කරන්න කැමතියි. මට තිබුණා දේශපාලනික නඩුවක්. මොකද දේශපාලන වශයෙන් ඇති වුණු නඩුවක් නිසා අවුරුදු 15ක් පමණ තිස්සේ මේක ඇදි ඇදි ගියා උසාවි වල නීතිපති දෙපාර්තමේන්තුවේ සහ උසාවි ඇදි ඇදි ගිහිල්ලා ඊයේ පෙරේදා තමයි මේක ඉවර වෙන්නට කටයුතු යෙදුනේ. යැත්තර මේ නඩුවේ මම ජයග්‍රහණය කළ දිනුවා. එවැනි අවස්ථාවක් බවට පත් වෙනවා නඩු උසාවි වල අවුරුදු ගණන් නැතන් කාලයක් තිස්සේ ඇදි ඇදි යාම තුළ අහිංසක ජනතාවට ගම්බද ජීවත් වෙන ඒ වගේම ඊටාම දුෂ්කර දුප්පත් ජනතාවට ලොකු කරදර රාශියකට මුහුණ පාන්න මේ තුලින් සිද්ධ වෙනවා. ඒ අයිති පමණක් නෙවෙයි කාටත් ඒක බලපාන ප්‍රශ්නයක්. ඒ වගේම ජනතාවගේ පොඩි ඒ වගේ ණය ගනුදෙනු ප්‍රශ්න ඊට එක්මනින් විසඳීමට මෙම ආයතන මගින් කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා. මම හිතනවා දන්නා තරමින් ඇත්තටම ශෙනිකෝ මේ ප්‍රශ්න විසඳීම සඳහා තමයි මේ සංශෝධනත් එතුමිය ගෙනෙන්නට කටයුතු කරලා තියෙන්නේ. ඒක ඊටාම හොඳ වැඩක්. සමාජිකයන් වැඩි කිරීම තුළ මම හිතන්නේ මේ කාරණේ ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. අද සුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ෆිනෑන්ස් කම්පැනි ගරු අමාත්‍යතුමියනි අද මේ ස්ථානයේ තුමිය නැහැ. නමුත් මෙම ආයතන අද සුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන ෆිනෑන්ස් කම්පැනි ගණනාවක් අපේ රටේ විවිධ ප්‍රදේශවල නැත්තම් විවිධ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් ගම්වල ජීවත් වෙන වැඩි වශයෙන් කාන්තාවන්ට ඒ කාන්තාවන්ගේ නිවෙස් හොයාගෙන නිවෙස් වලටම ගිහිල්ලා අද රජයෙන් ණයක් ලබා ගැනීමට පුංචි ගුඩා කර්මාන්තයකට ණයක් ලබා ගැනීමට නොහැකිව දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් නැත්නම් දුක් විඳින අය වෙනුවෙන් ඒ අය නිවෙස් වලටම ගිහිලා මේ ණය ලබා දෙන්නට රුපියල් 10000 15000 20000 වැනි ණය ලබා දෙන්නට මේ ෆිනෑන්ස් කම්පැනි කටයුතු කරලා තිබෙනවා. මේක ගම්වල ජීවත් වෙන මේ අහිංසක කාන්තාවන් නැත්නම් අසරණ ජනතාව වැඩි බොහෝ දෙනෙක් නූගත්තා. ඒ අයට වැඩි දැනුමක් නැහැ. ඒක නිසා මේ අය බොහෝ විට රැවටෙනවා. අපිට ක්ෂණිකව ණයක් ලබා ගන්නට පුළුවන්. බැංකු වලින් මෙහෙම ණයක් ලබා ගන්නට බැහැ. අපකරුවන් අවශ්‍යයි. විවිධ දේවල් තවත් වත්තම් ඉල්ලනවා. ඒ නිසා මේ ණය ලබා ගැනීම ඉතාම හොඳයි කියලා ඒ ණයවල ලබාගෙන තමුන් කරන පුංචි පුංචි කර්මාන්ත වලට මල් වගාව වෙන්න පුළුවන්, රස කැවිලි නිස්පාදනය වෙන්න පුළුවන්, ඇඳුම් මැසීම් වැනි කර්මාන්ත වලට ඒ මුදල් යොදවන්නට ඒ අය පෙළඹිලා ඉන්නවා. ඉතින් මේ ණය සමහර විට දිනපතා අය කිරීම සිදු වෙනවා. ඒ වගේම සතියකට වතාවක් අය කිරීම සිදු වෙනවා. මේ අයට තේරෙන්නේ නැහැ, වැඩි දැනෙන්නේ නැහැ. අන්තිමේ ගෙවා ගන්න බැරි තැනට යනවා. ඒ වුණත් මේ වගේ පොලිය බැලුවොත් 40-50 දක්වා අද 100 දක්වත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් අර දිනපතා මේ අයට නිතර ගෙවල් වලට හොයාගෙන ගිහලා මේ ණය දෙන්න නිසා ඒගොල්ලන්ට මුලින් දැනෙන්නේ නැහැ මේකේ අමාරුකම අපහසුකම දැනෙන්නේ නැති නිසා ඒ අය මේ ණය ලබාගෙන අන්තිමේ අසරණ වෙනවා. ඉතින් එවැනි අයට මෙම පිහිටවන විශේෂයෙන්ම සබත් මේවා තුලින් සමත මණ්ඩල වගේ එදා ගම්වල තිබුණු
ඔබතුමී කාලය අවසානයේ
මේවා තුලින් සහනයක් සැලසීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපේ දිනේෂ්කරු අමාත්‍යතුමා සඳහන් කළා කිව්වා අද සම්පකාර ටික සම්පකාරවල බොහෝ දෙනෙක් ඒ ග්‍රාමීය ජනතාව තමයි ණය විශේෂයෙන් සම්පකාර බැංකුවල ණය මේ මුදල් විශේෂයෙන් තැන්පත් කරන්නේ. ඒ මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් වෙනත් වෙනත් ආයතනවල යෙදවීම නිසා එයාට ලොකු අවශ්‍යයක් සිදු වෙලා තියෙනවා. මේවත් සම්පකාර ටික බොහෝ තැන්වල කඩා වැටිලා මේවා නැවත ගොඩනැගීම සඳහා මම හිතන්නේ රජයෙන් ලොකු උනන්දුවක් දක්වලා කටයුතු කරනවා නම් ඉතාම හොඳයි. ගරු අපේ කිරියල්ල ගරු අමාත්‍යතුමා සඳහන් කළා ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් ඔබතුමාලා බලාපොරොත්තු වුණා. පහුගිය දිනවල මොනරාගල දිස්ත්‍රික්කෙන් තමයි ආරම්භ කළේ. මේ තුලින් ඇත්තරම අපේ මේ වෙනකොටත් මම දන්නේ අනිත් දිස්ත්‍රික්කවල කොහොමද කියලා මොනරාගල දිස්ත්‍රික්කේ බොහෝ දෙනෙක් අපි ළඟට ආව කාන්තාවන් සහ අනිකුත් අය කිව්වා මේ
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ කාලය අවසානයි.
මට විනාඩි දෙකක් දෙන්න මම කොහොම කාලෙකින් මේ කතා කරන්නේ. ඒක නිසා මේ ණය ලබා ගන්නේ 1,02,000 වැනි ණයවල් ලබා ගැනීමේදී ඒ අයට බොහොම දේවල් ඉදිරිපත් කරන්න තියෙනවා. අපකරුවන් තවත් විවිධ දේවල් ඒවා හොයාගන්න ගියාම මේ අයට මේ ණය ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි තවත් සාමාන්‍ය ලොකු ව්‍යාපාර කරන අයත් මේ ණය ලබා ගන්නට අද ඉදිරිපත් වෙලා ඉන්නවා. මාස 6-7ක් ගත වෙලත් මේ ණය තාම ලබා ගන්නට නොහැකි වෙලා තියෙනවා. මේ පිළිබඳවත් මම හිතන්නේ ඔබතුමන්ලා උනන්දු වෙලා ඒ කටයුතු මහ බැංකු හරහාත් ඒ වගේම බැංකු හරහා ඉක්මන් කරනවා නම් ඉතාම හොඳයි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේ ගරු අංසු මාර්සිංහ මන්ත්‍රීතුමා විශේෂයෙන්ම සඳහන් කළා අද අධිකරණය සම්පූර්ණයෙන්ම රජගෙදරින් පාලනය වෙනවා කියලා. මම පොඩ්ඩක් ඒකටත් උත්තරයක් දෙන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි අද රජගෙදරින් අධිකරණයක් කවදාවත් පාලනය වෙනවා කියලා අපි අහලත් නැහැ, දැකලත් නැහැ. එහෙමනම් පසුගිය දිනවල අපේ රටේ ඇති වුණු නඩු සිද්ධි ඔබතුමාලා දන්නවා. ආණ්ඩුව විසිරුක අවස්ථාවේ ඇති වුච්ච නඩු සිද්ධියේදී රජගෙදරින් පාලනය වෙනවා නම් රජතුමාට අවශ්‍ය පරිදි එතුමාට තීන්දුව ලබා ගන්න පුළුවන්කම තිබුණා. අද එහෙම දෙයක් සිදු වෙලා නැහැ. එහෙමනම් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් හිටපු ජනාධිපති අපේ විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් මේ වෙනකොට නඩු වලින් ඒ අය මේ වෙනකොට මං හිතන්නේ විවිධ අවස්ථා මේ වෙනකොටත් උසාවි අරගෙන එනවා. ඒ අය නඩුවට නිරන්තරයෙන් ගොනේ නඩු පවරලා ඒ අයට නඩු වහනවා. ඉතින් එහෙමනම් මේවත් අනිවාර්යයෙන්ම එයාට පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නට ඕන, හැකියාව තියෙන්නට ඕන. අද මං හිතලා උසාවි වල සාධාරණත්වයක් තියෙන නිසා තමයි කියන්නේ අධිකරණවල හරියාකාරයේ තීන්දුව දෙමින් කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අංසු මාර්සිංහ ගරු ආචාර්යතුමා කියපු කාරණේ සම්පූර්ණම අපි ප්‍රතික්ෂේප කරනවා. එතුමා ඉදිරිපත් කරපු කරුණු සම්පූර්ණ අසත්‍ය කරුණු බවට ප්‍රතික්ෂේප කරමින් මා නිහඬවම මිසුතියි.
සුදී ගරු මන්ත්‍රීතුමිය, මීළඟට අබ්දුල්ලා මහරු එමතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලා රහ්මාන රහීම්. சபையை தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று எமது நீதித்துறை மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சின் கீழே கொண்டு வரப்பட்டிருக்கின்ற இந்த பிரச்சினையிலே பேச சந்தர்ப்பத்தை கிடைத்ததை நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இன்று வடகிழக்கில் வாழ்கின்ற பெரும்பான்மையான மக்கள் பல்வேறுபட்ட இன்னல்களுக்குட்பட்டிருக்கின்றார்கள். அனர்த்தங்கள், வெள்ளம், சுனாமி போன்றவற்றினால் பாதிக்கப்பட்டவர்கள். சுனாமியின் பின் இன்று 15 வருடங்கள் பூர்த்தியாகின போதும் கூட அங்கு யுத்த சூழல் 30 வருடங்களுக்கு மேலே இருந்த போது பல பல்லாயிரக்கணக்கான பெண்கள் விதவைகளாக ஆக்கப்பட்டார்கள். இந்த நாட்டில் உள்ள அங்கீகரிக்கப்பட்ட வங்கிகள் எல்லாம் தங்களுடைய கெடு புடிகளை இறுக்கிய போது, அவர்களை பலவந்தியப்படுத்திய போது, அவர்கள் இலகு முறையிலே கடன் பெறுகின்ற ஒரு சிந்தனைக்குட்படுத்தப்பட்டார்கள். இந்த நேரத்திலே மைக்ரோ லோன் என்கின்ற வகையிலே நுண்கடன் திட்டத்தின் மூலமாக இந்த அரசு சார்பற்ற இயக்கங்கள் என்ற போர்வையிலே அவர்கள் சாதாரண ஏழை மக்களை அவர்கள் அணுகிய போது அவர்கள் ஏமாற்றப்பட்டிருக்கின்றார்கள். 1 லட்சம் ரூபாய் பணத்தை பெற்றவர் 6% 8% 13% என்று கூறப்பட்டதெல்லாம் பொய்யாக்கப்பட்டு 30%லிருந்து 50% வரை அறுவிடப்பட்டிருக்கின்றது. முதலிலே அவர்கள் 30% அறவிடுகின்ற போது அங்கு பல அனர்த்தங்கள் ஏற்பட்டது. இதனால் அந்த கடனை மீள் அளிக்க முடியாமல் போனது. இந்த நேரத்தில் அவர்கள் 1 வருடம், 2 வருடம், 3 வருடமாக ஆகிய போது அவர்களுடைய கடன்கள், அவர்கள் பெற்ற கடன் தொகையை விடவும் அந்த வட்டித்தொகை அதிகரித்ததன் காரணமாக இன்று அவர்கள் எதனை அடகு வைத்தார்களோ அதனை மீளப்புற முடியாதவர்களாக இருக்கின்றார்கள். இங்கு இந்த அமைச்சினூடாக சில விடயங்களை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். கடந்த முன்னே அரசாங்கம் காலத்திலே நீதித்துறை கேள்விக்குறாக்கப்பட்டது. அன்று சரத்தன் சில்வா அவர்கள் அளித்த தீர்ப்பினை அன்றைய நீதி அமைச்சும் நீதித்துறையும் நிராகரித்தது. 157 டாலராக இருந்த குருட்டோயில் அன்று US டாலராக இருந்த நேரத்திலே 157 ரூபாய் பெட்ரோலையும் 130 ரூபாய் டீசலையும் விற்றபோது சரத்தன் சில்வா அவர்கள் நீதிமன்றத்தில் தீர்ப்பை வழங்கினார். 100 ரூபாய் பெட்ரோல், 80 ரூபாய் டீசல், 50 ரூபாய் மண்ணெண்ணெய் என்று யார் இதனை நடைமுறைப்படுத்தினார்கள்? நீதித்துறை நாகரிக்கப்பட்டது. ஸ்ரானி பண்டாரநாயக்க அவர்களுக்கு என்ன ஏற்பட்டது? இன்று அப்படி அல்ல. அன்று 18வது திருத்தத்திற்கு கைதூக்கியவர்கள் எல்லாம் ஒரு நீதித்துறையை மீண்டும் நிலைநிறுத்த வேண்டும் என்று சிந்தித்துக் கொண்டிருந்த போது நீதித்துறையை கேள்விக்குறியாக்கியவர்கள் எல்லாம் இன்று நீதித்துறை நிலைநிறுத்தப்பட்ட இன்று பல நீதி, அதாவது இந்த அமைச்சுக்கு பல அமைச்சர்கள் இருந்திருக்கின்றார்கள். எங்களுடைய அமைச்சர் தலதா அத்துக்கொள்ளை அவர்கள் பல சுயாதீன விசேட நீதிமன்றங்களை நியமித்து இந்த விசாரணைகளை துரிதப்படுத்தப்பட வேண்டும் என்ற அடிப்படையிலே கொண்டு சென்றார்கள். நவம்பர் மாதம் 22ஆம் தேதி பட்டியங்குடைய டாக்டர் தேவானந்தா பாராளுமன்ற உறுப்பினரும் ஏனைய உறுப்பினர்களும் பேசிய போது அந்த நவம்பர் 22 எங்கே இருந்தது? அந்த அக்டோபர் 26ஆம் தேதிக்கு பிறகு ஒரு இருண்ட யுகத்துக்குள் தான் இருந்தது. இந்த நாட்டினுடைய தேசிய வருமானத்தை நாசமாக்கிய ஒரு இருண்ட வரலாறு அது. சுற்றுலாத்துறை என்பது அன்று ரப்பரையும் நாங்கள் தேயிலை மூலமாக அந்நிய செலவாணிகளை சம்பாதித்துக் கொண்டிருந்த போது எங்க உங்களுக்கு தெரியும் அந்த அக்டோபர் நவம்பர் டிசம்பர் தான் இந்த நாட்டினுடைய சுற்றுலாத்துறையினுடைய அதிஉச்ச வருமான காலமாகும். அதனை அரசாங்கமே இல்லாத சூழலை உருவாக்கினார்கள். 18 திருத்தத்துக்கு யார் யார் அந்த எதிர் அணியில இருந்து ஆதரவு தெரிவித்தார்களோ அவர்களுக்கு நல்ல சிந்தனையை கொடுத்தவர் இந்த நாட்டினுடைய பிரதம மந்திரி அவர்கள். இந்த நாட்டினுடைய பிரதம மந்திரி அவர்களுடைய முன்னெடுப்பின் காரணமாக அந்த 19 திருத்தத்துக்கு 225 பேரிலே 213 பேர் ஆதரவு தெரிவித்தார்கள். இதன் மூலமாக மீண்டும் சுயாதீன குழுக்கள் உருவாக்கப்பட்டது. அநீதமான அனாச்சாரமான ஒரு அரசாங்கத்தை இல்லாமல் செய்து அந்த நேரத்திலே மக்களுடைய நம்பிக்கையை மோசடி செய்த போது இந்த நாட்டிலே ஒரு மக்களுக்கு ஒரு நம்பிக்கை ஏற்பட்டது. நாங்கள் எல்லாம் இந்த நாட்டினுடைய சிறுபான்மை, குறிப்பாக சிறுபான்மை சமூகம், சிறு கட்சிகள் மீது பல்வேறுபட்ட படிகள் இருந்தது. நாங்கள் நாட்டினுடைய அரசாங்கத்துக்கு துரோகம் செய்து விடுவோம் என்று அல்லது இந்த நாட்டினுடைய அரசாங்கத்தை கவிழ்த்து விடுவோம் என்று இதனை நாங்கள் எங்களுடைய குர்ஆனிய அடிப்படையிலே, எங்களுடைய மதத்தின் அடிப்படையிலே, எந்த அரசாங்கம் ஆட்சியில் இருந்தாலும் ஒரு சிறுபான்மை சமூகம் அந்த அரசை கவிழ்த்துவிடக் கூடாது என்பதை நாங்கள் கூடிய கவனம் செலுத்தினோம். நாங்கள் அந்த கட்சிக்கு ஐக்கிய தேசிய முன்னணி என்ற அமைப்பிலே 5 கட்சிகள் ஒன்றிணைந்துதான் இந்த நாட்டிலே ஆட்சியை நிலைநிறுத்தினோம். அதிலே சிறுபான்மை சமூகமான நாங்கள் பிரிந்துவிடக் கூடாது என்பதில் உறுதியாக இருந்தோம். இந்த நேரத்திலே மனோ கணேசன், சம்பிக்க ரணவக்க, எங்களுடைய அமைச்சர் கௌரவ அமைச்சர் ஷர்பருடீன், கௌரவ அமைச்சர் ஃபக்கீம் போன்றவர்கள் இந்த அரசாங்கத்தோடு இந்த அரசாங்க நிலைநிறுத்துவது மட்டுமல்ல இந்த நாட்டினுடைய யாப்பினை பாதுகாக்க, இந்த நாட்டினுடைய நீதித்துறையை பாதுகாக்க, அரச சட்ட ஒழுங்குகளை பாதுகாக்க நாங்கள் அரசோடு, அதாவது கௌரவ பிரதம மந்திரி அவர்களோட கையை பலப்படுத்தினோம். இந்த நேரத்திலே நீதித்துறை இந்த நாட்டில் ஒரு நம்பிக்கையை ஏற்படுத்தியது. அது சட்ட வாக்கத்துக்கு அல்லது இந்த நாட்டினுடைய ஜனநாயக விழுமியங்களுக்கு மாற்றமான 52 நாள் அந்த இரண்டு நாடுக்கு ஒரு முற்றுப்புள்ளியை வைத்தது. இதன் மூலமாக இந்த நாட்டில் மட்டுமல்ல சர்வதேசத்திலும் இந்த நாட்டினுடைய மதிப்பு உயர்ந்திருக்கின்றது. உங்களுக்கு தெரியும், இங்கு சிங்கப்பூரை பற்றி பேசுகின்றோம் அல்லது வெளிநாடுகளை பற்றி பேசுகின்றோம், எங்களுடைய சுற்றுலாத்துறை வருமானத்திலே 25% அல்ல, இன்னும் 5% நோக்கி நாங்கள் சீரிய முறையிலே பயணித்திருந்தால் அது 30% மேல் இந்த நாட்டினுடைய தேசிய வருமானத்தை சுற்றுலாத்துறை பெற்றிருக்கும். என்ன நடைபெற்றது? ஒரே இரவிலே பாராளுமன்றம் கலைக்கப்பட்டது, அதனை நீதித்துறை மீண்டும் நிலைநிறுத்தியது. அது மட்டுமல்ல, அமைச்சரவை இல்லாத, தலைவர்கள் இல்லாத ஒரு ஆட்சி இந்த உலகிலே எங்கும் நடைபெற்றிருக்கவில்லை. இந்த நேரத்திலே தான் இன்று கடன் இந்த மசோதாவை கொண்டு வருகின்ற போது ஆளுங்கட்சி எதிர்கட்சி பார்க்க வேண்டிய அவசியம் இல்லை. இந்த நாட்டிலே தற்பொழுது கிளிநொச்சியிலே வடக்கிலே அந்த வெள்ளத்தினால் மோகடிக்கப்பட்ட போது நுவரேலியா, மஸ்கேலியா போன்ற பிரதேசங்களில் மரக்கறிகள் உற்பத்தியை ஈடு செய்யக்கூடிய அளவுக்கு வடக்கிலும் கிழக்கிலும் விவசாயத்துறை மேலோங்கி நின்றது. இது விவசாயிகளுக்கு மட்டுமல்ல நுகர்வோரையும் மிகவும், அதாவது அவர்களும் அந்த பயனை அடைந்து கொண்டார்கள். இன்று அவர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். திருகோணமலை மாவட்டத்திலே 1000 மேற்பட்ட கால்நடைகள் திடீர் தடீரென விழுந்து செத்து போனது. இவர்களுக்கான நஷ்டங்களை கோருகின்ற போது அவர்கள் இன்சூரன்ஸ் செய்யவில்லை என்று கூறுகின்றார்கள். அந்த அடிப்படை அறிவு கூட கால்நடை வளர்ப்பாளர்களுக்கு இல்லை என்பதை புரிந்து கொள்ள வேண்டும். அதே போன்று இன்று படைப்புழு என்கின்ற ஒரு ஒரு நச்சு திரவிய, அதாவது நச்சு மிக வேகமாக இன்று மக்கள் மத்தியிலே அது ஒரு நச்சு திரவியமாக சைனைட்டாக பரவி இருக்கின்றது. இது எங்கிருந்து வந்தது? இந்த நாட்டிலே விதைகளை இறக்குமதி செய்கின்றோம் என்ற போர்வையிலே வெளிநாடுகளிலே இருக்கின்ற நோய்களையும் அதற்கு இருக்கின்ற மிக விவசாயத்துக்கு எதிரான கிருமிகளையும் இங்கு நாங்கள் கொண்டு வந்து இறக்குமதி செய்கின்றோம். இந்த பிரதான நிறுவனங்களான பிரீமா, சிஐசி போன்ற மேலான நிறுவனங்கள் தான் இந்த நாட்டிலே அது கூடிய இறக்குமதிகளை செய்கின்றது. இந்த சோழ உற்பத்தி என்பது இந்த நாட்டிலே விவசாயிகள் வடக்கு கிழக்கிலே அது கூடிய உற்பத்தியை செய்யக்கூடிய ஒரு வாய்ப்பு இன்று இருக்கின்ற போது, அதனை ஊக்குவிக்க நினைக்கின்ற போது, அந்த விவசாயிகள் தானாகவே முன்வந்த போது இப்படிப்பட்ட ஒரு பேரழிவு ஏற்பட்டிருக்கின்றது. இதற்கான நஷ்டங்கள் வழங்கப்பட வேண்டும். இன்று கடன்களை பெற்றவர்கள் 10 வருடங்களுக்கு மேல், 15 வருடங்களுக்கு மேல் வட்டிக்கு மேல் வட்டியாக இன்று அவர்கள் 20,000 எடுத்திருந்தால் 60,000 கட்ட வேண்டியவர்களாக இருக்கின்றார்கள். இன்று இந்த நாட்டிலே இருக்கின்ற நகரப்பகுதிகள், கிராம பகுதிகள், தோட்ட தொழிலாளர் பகுதிகள் என்று கூறுகின்ற போது அவர்கள் பெற்ற கடன்களை வகைப்படுத்துகின்றார்கள். நகரப்பகுதியிலே 49% என்றும், கிராமப்பகுதியிலே 61% என்றும், மற்றும் எஸ்டேட் மலைய பகுதிகளிலே 73% சைபர் 73% என்றும் கூறுகின்றார்கள். நாங்கள் அங்கு சென்று பாருங்கள், நகரப்பகுதியில் எடுத்தவர்கள் ஏழைகள், நகரப்பகுதியை வாழ்கின்ற கீழ்மட்ட மக்கள் தான் அந்த கடனை பெற்றிருக்கின்றார்கள். கிராமப்புறங்களிலே நாளாந்தம் வருமானம் இல்லாதவர்கள் தான் அதை பெற்றிருக்கின்றார்கள். மலையகத்திலே வாழ்வை தொலைத்து விட்டவர்கள் அதை எடுத்திருக்கின்றார்கள். இவர்களுக்கெல்லாம் நிவாரணம் பெற வேண்டும் என்றால் அந்த 25 மாவட்டங்களிலும் பாருங்கள், அது கூடிய கடனை பெற்றவர்கள் வவுனியா மாவட்டத்தைச் சேர்ந்தவர்கள். அவர்கள் 81% பெற்றிருக்கின்றார்கள். அதே நேரத்திலே திருகோணமலை மாவட்டத்திலே 49% பெற்றிருக்கின்றார்கள். அதே நேரத்தில் எங்களுடைய மன்னார் போன்ற பிரதேசங்களை சிந்தித்து பாருங்கள், அங்கு மாத்தலை நுழைய போன்ற பகுதிகளை சிந்தித்து பாருங்கள். இந்த ஏழை எளிய மக்கள் தான் இந்த நுண்கடனை நோக்கி சென்றிருக்கின்றார்கள். எங்களை பொறுத்தவரையிலே நீதி அமைச்சு என்பது இன்று நீதி நிலைநிறுத்தப்பட்டிருக்கின்றது. இன்று ஜூன் 22 பற்றி பேசி, அதாவது நவம்பர் 22 பற்றி பேசினார்கள். என்ன நடைபெற்றது? அது நாங்கள் ஆட்சியில் இருந்த காலம் அல்ல, அது நீங்கள் இருந்த காலம். அதே நேரத்தில் அன்று 27 சிறை கைதிகள் கொல்லப்பட்ட காலம் எந்த காலம் என்று சிந்தியுங்கள். இன்று ஊடகவியலாளர்கள் பாதுகாக்கப்பட்டிருக்கின்றார்கள். அன்று அதாவது இங்கு பேசப்பட்ட லசந்த விக்ரமசிங்க அவர்கள் மட்டுமல்ல, ராம் போன்றவர்கள் கொலை செய்யப்பட்ட காலம் எது, அவர்கள் காயப்படுத்தப்பட்ட காலம் எது, ஊனப்படுத்தப்பட்ட காலம் எது என்பதை சிந்தியுங்கள். இந்த 3.5 வருட காலத்தில் ஒருவராவது கொல்லப்படவும் இல்லை, ஒருவராவது காயப்படுத்தப்படவும் இல்லை. இந்த நேரத்திலே நாங்கள் சிந்திக்க வேண்டும். நாங்கள் எப்பொழுதும் அரசியலை கலைத்துக் கொண்டிருக்க கூடாது. அண்மையிலே சிலர் அரசாங்கம் பயப்படுவதாக, இன்று ஜனாதிபதி அவர்கள் ஒரு கலைக்க முடியாத ஒரு பாராளுமன்றத்தை கலைத்த இந்த நேரத்திலே அவர்கள் 4.5 வருடங்களுக்கு முன்னர் கலைக்க முடியாது என்று 19வது திருத்தம் சொன்னது இந்த 6 மாகாண சபையில் இருக்கின்றது. கலைத்து பாருங்கள், எந்த தேர்தலாக இருந்தாலும் அதனை முழுமுகம் கொடுக்க நாங்கள் தயாராகின்றோம். மாகாண சபை, ஜனாதிபதி தேர்தல், பொது தேர்தல் என்பனவற்றை எமது மக்களுடைய பலத்துடன் அதை வெற்றி கொள்ளவும் தயாராக இருக்கின்றோம். நீதித்துறை நிலைநாட்டப்பட்டது 19வது திருத்த சட்டத்தின் மூலமாக. அதனை பாதுகாக்கின்ற ஒரு அமைச்சராக இன்று அமைச்சர் தலதா அத்துக்கொள்ளை அவர்கள் மேலும் மேலும் நீதிமன்றங்களை உருவாக்கி இந்த விசாரணைகளை துரிதப்படுத்த நினைக்கின்றார்கள். ஆகவே அமைச்சின் கீழும் இந்த அரசாங்கத்தின் கீழும் நீதித்துறை பாதுகாக்கப்படும். இந்த இலகு கடன்களை எடுத்தவர்களுக்கு ஒரு நிவாரணத்தை வழங்க வேண்டும் என்று நிதியமைச்சரோடு கலந்துரையாடி இதனை செய்ய வேண்டும் என்று நான் வினயமாக கேட்டுக் கொள்கின்றேன். நன்றி.
மீளங்கட்ட எஸ் ஏ முத்துக்குமார் மந்திரித்துமா ஒவ்வொருமான வினாடி அட்டக காலசீமா
கரு முலாசு ஒன்று மந்திரித்துமணி அத ஸ்ரீலங்கா துல கிராமிய மட்டுமின் தின பிரதான பிரச்சனையாக இது சாணியாக கருத்தி மசதா அப்போ அமைத்துமிய இனாப்பு யோஜனாவ இதா காலோச்சித்த யோஜனாவா அப்படி தக்கினோ கிராமிய மட்டவங்களை சுத்திர மூல நாயக்கிரமத்துல ஜனதாவை துள்ளட்ட கெஹில்லா சமஹார கொம்பனி ஜனதாவே காராசிக்கல்லா ஒன்ட ஸ்வர்க லோக பெண்ணில் அவசானே ஒன் சூராக்கன ஆக்காரிய அத கிராமிய மட்டம் உள்ள விசேஷன் மிக உத்தரப்பிரதேசி யுத்தே வீசுனேட்டு லக்ன உத்தரப்பிரதேச இதா பகுலவ மே பிரச்சனை தமஹர அவத்தாவில் கோத்பத்தோல் தக்கினோ மின் நய பேரா கண்ட வருவு பவுல் பிட்டின் திவி நசாகத்த ஆக்காரு பட் மந்தகாய் பத்திரை தினபத்தா பத்திரிக்கை துருவா ஜனாதிபதிமா பிரகாசகலா மே சம்பந்த உத்தரவு கெஹில்லா මේ සුද්ධ මූල නායක්‍රම තුළ ජනතාව ඉතාම අසූරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවුරුද්ද නැත්නම් ගිය අවුරුද්දේ මේ පිළිබඳව සහනදායක වැඩපිළිවෙලක් සදා දෙනවා කිව්වා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් මම හිතන්නේ මේක ඇත්ත වශයෙන්ම සිදු විය යුතු දෙයක්. ඒ වගේම ණය ගන්නවා අපි යම් යම් ආයතන වල සමහර පුජ්‍යලයෝ. ඒ ණය ගන්න පුජ්‍යලයා සමහරට ආබාධිත තත්ත්වයකට පත් වුණාම ඒ මුළු පවුලම ජීවිත කාලයම ගෙවන්නේ අපායක. මොකද මේ ණය තමන් ඉන්න ගෙවන්න ණය තමන් ඉන්න ගේ සීන්න වෙනවා, තමන්ගේ දරුවෝ පාරට බැහැලා යනවා. ඒකදල යම් දරුවෙක් ඉගෙන ගන්නවා නම් ඒ දරුවා අධ්‍යාපනයට වඩා ඔහුගේ මානසික තත්ත්වය ගැටෙන්නේ මේ තමන්ගේ පවුලේ අය ගත්ත ණය හදා ඔහුගේ මානසික තත්ත්වය ගරා වැටෙනවා. ඒ නිසා මේ සඳහා මේ ගත්ත ක්‍රියාමාර්ග ඉතාම යහපත්. හැබැයි අපි බලන්න ඕනේ මේකෙදි මේ සහනය දෙනකොට ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා කියන්නේ. යම් ප්‍රමාණයක් ණය දුන්න මිනිහ පුජ්‍යලයාට යම් ප්‍රතිපාදනයක් දෙන්න නැත්නම් මොනවා සහන ක්‍රමයකට මේ අයවැයේදී ඇති කරන්න ඕනේ. නැත්නම් මේක හරියට පුස්සක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි අනිවාර්යයෙන්ම විය යුත්තේ කියන එක අපේ මේක මේ தත්ත්වය තුල අපි දකිනවා. අද සමහර ග්‍රාමීය ප්‍රදේශවල පෞල් ජීවිතේ පවා අවුල් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ණය අය කිරීම සඳහා එම ආයතනයේ පුද්ගලයෝ නියෝජිතයෝ දිනපතා ඒ ගවල් වලට යන්න වෙනවා. වෙනත් සමහර විට විවිධ අක්‍රමිතා වලටත් ඒ පුද්ගලයන් එනදී ණය ගත්ත පුද්ගල විශේෂයෙන් කාන්තාවන් මේවට මේ අහු වෙනවා. නැත්නම් ඒ සඳහා උන්ගේ පෞල් ජීවිතයේ ගලා වැටීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය ඉතා හොඳයි. ග්‍රාමීය මට්ටමට මේ පිළිබඳ දැනුවත් කිරීමක් අනිවාර්යයෙන්ම වෙන්න ඕන. මම දැන් මට කතා කළපු මන්ත්‍රු කීප දෙනෙක් කතා කළා. මෙහෙම ණය තහන ආධාර මණ්ඩලයක් තියෙනවා කියන එක අපි දැනගත්තේ මේක ආවට පස්සේ මම නම් දැනගත්තේ. එතකොට අපිවත් දන්නේ නැහැ මේ සඳහා ජනතාව යොමු කරන්න. නැත්තම් අපි ළඟටත් විශේෂ අවස්ථා වෙනවා. ඒ නිසා තමන්ගේ ඉඩම විකුණලා නිකන් උස්කරස්කස් කරලා නැත්තම් තමන් ඉන්න ජීවත් වෙන කුඹර උකස් කරලා ගන්න ණය ගා ගන්න බැරුණාම ඔවුන්ට පිහිට වෙන්න ආයතනයක් තියෙනවා කියන එක අපිවත් දෙන්නේ නැහැ. මම හිතන්නේ මෙතුමිය මේක වැඩිපුර දැනුවත් කරලා ජනතාව තුළට ගෙන යාම ඇත්ත වශයෙන්ම ඉතාම උසස් දෙයක්. මම හිතන්නේ ණය මණ්ඩලයෙන් විය යුතු ඉතාම වැදගත් දෙයක් කියන එක ප්‍රචලිත කිරීම, මේ සඳහා දැනුවත් කිරීම ඇත්ත වශයෙන්ම මේක. ඒ වගේම මේකට යම් බලයක් දැන් ණය තහන මණ්ඩලයට යනකොට ණය දුන්න පුජ්‍යලයා තමන්ගේ මුදල අය කිරීම සඳහා ඔහුට පිට පතන්නේ උසාවි. එතන මේ සහන ලබා ගන්න පුජ්‍යලයා ණය ගත්ත පුජ්‍යලයා මේ පිළිබඳව දැනුවත් වෙන්නේ පස්සේ. එතන මේ සහන මණ්ඩලයට ගියහම සහන මණ්ඩලයේදී උසාවියේ මේ ගියත් සහන මණ්ඩලයට නැවත ආපහු මේක යොමු කරන්න තම තමාර තියෙනවා. සමත මණ්ඩලයට යොමු කරන උසාවිගේ සමහර ප්‍රශ්න සමත මණ්ඩලයට, ඒ වගේ මෙවැනි දේවලුත් සමත මණ්ඩලයට යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් ඇති කර යුතුයි. මම මේ අවස්ථාව ප්‍රයෝජන ගන්නවා. අපේ ප්‍රදේශයේ විශාල ප්‍රශ්න තිබුණා. බහල යාන්වේ ජලාශය මාතන්නේ උතුරු කෙරේට වතුර ගෙනීම සඳහා හදපු විශාල ජලාශය මෑත යුගයේ. මේ මෑත යුගයේ හදපු ජලාශය ඒ සඳහා ගොයින් යටුණු ගොයින් ගොවි පවුල් වලට මුදල් දීම වන්දි ගෙවීම මේ වෙනකම් ප්‍රමාද කරලා ආණ්ඩුව විවිධ සාකච්ඡා තියෙනවා, විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මේ වෙනකම් ගෙවලා තියෙන්නේ ඉඩම් කට්ටේ 2000 ගානකින් 175කට. ගරු මූලාසුන් සභාපතිතුමනි, අපේ ප්‍රදේශයේ ගොවියෝ ඉතා දුප්පත් ගොවියෝ. මේ ගොවියෝ උතුරේ යම්කිසි ජනතාව යුද්ධයෙන් පීඩා වින්දා සමානව
කරමතුවා වතුවර්තා විනාඩියක් කාලයක්
මට තමුන්නා මේ සඳහා මට තව එකක් කතා කරන්න දෙන්න තමුන්නාසලා වෙනුවෙන් මේ ණය තහන මණ්ඩලයට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 25 දෙනාගෙන් සමහර පුජ්‍යලෙන්ට යන්න සිද්ධ වෙනවා හේතුව අද අපි දන්නවා ණය මේ පාර්ලිමේන්තුව සමහර පුජ්‍යලෝ තමන්ගේ ගෙදර උකස් කරලා තමන් ඉන්න ඉඩම උකස් කරලා තමයි පාර්ලිමේන්තුවේ සමහරු ණය ගෙවනවා හැබැයි ජෙරාඩ් ප්‍රනාන්දු කුල්ලේ ඇමතුමාට පින් සිද්ධ වෙන්න මන්ත්‍රීවරයාට පාරේ කෙලින් බහැලා ඉන්න පුළුවන් විදිහ මේකේ යෝජනාවක් ගැන සම්මත කෙරුවා හැබැයි මේකේ ඉන්න වර්තමාන සභානායකතුමාටවත් කතානායකතුමාටවත් බැරුණා කොන්ද කෙලින් කරලා ස්වන් ක්‍රීව ක්‍රියාත්මක වෙන දිවිදේ එක එකනාගේ වොයිස් කට් දාලා අද ඒක පාලනය කරලා අද මන්ත්‍රීනු සමහරයි අසරණ වෙලා ඒකින්ද මේ තහන මණ්ඩලයට මේ 225 දෙනාගෙන් 3-4 දෙනෙක් ගිහිල්ලා සාහනේ
ඉන්න
අනාගතයේදී නිතා ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරමින් මන් නිහඬ වෙනවා
ස්තුතියි ගරුමන්තු